සිත නිවන මග භාවනා කමඨහන් ලබා දීමට ධර්මාසනයේට වැඩම කරන්නේ පූජ්‍යපාද අගලුගමුවේ අරියනන්ද ස්වාමීන් වහන්සේ.
නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුනා වූ උතුම් සද්ධර්මය අනුගමනය කරමින් භාවනාව දියුණු කර ගැනීම සම්බන්ධව දහම් ගැටළු රාශියක් තියෙනවා. එයින් කීපයකට මේ අවස්ථාවේ අපිට කාල වේලාව අනුව උත්තර ලබා දීමට බලාපොරොත්තු වෙනවා. පළමු දහම් ගැටළුව වශයෙන්, මා මේ වසරේ උසස් පෙළට මුහුණ දෙන ශිෂ්‍යාවක්, පාඩම් කළ ප්‍රමාණය සහ ඉතිරිව තිබෙන කාලය පිළිබඳව විමසා බැලීමේදී සියල්ල පාඩම් කිරීමට කාලය මදි බව හොඳින්ම වැටහෙ. ඉතිරිව ඇති කැටි කාලය තුළ සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට භාවනාවෙන් පිහිටක් ලබාගත හැකි වේවිද? භාවනාව කියන කුසල සිතවිල්ල ලෞකික වශයෙන්ොත් පිහිටක් ලබන්න පුළුවන්, ලෝකෝත්තර වශයෙන්ොත් පිහිටක් ලබන්න පුළුවන්. ලෞකික වශයෙන් අපි මේ කරන කියන දේවල් වල සාර්ථකත්වය ලබා ගන්න පුළුවන් භාවනාමය කුසලයෙන්. අධ්‍යාපනය කරන දරුවෙකුට අධ්‍යාපනය සාර්ථක කරගන්න පුළුවන්. රැකී රක්ෂාවක් කරන මහත්මයෙකුට රැකී රක්ෂාව සාර්ථක කරගන්න පුළුවන්. ගොවිතැන් බත් කරන කෙනෙකුට ඒ දේවල් සාර්ථක කරගන්න පුළුවන්. වෙනත් ගෙවල් දොරවල් වල කටයුතු කරන, ජන සමාජයේ කටයුතු කරන අයට ඒ දේවල් සාර්ථක කරගන්න පුළුවන්. යටත් පිරිසෙන් දේශපාලනය කරන කෙනෙකුට ඒ දේවල් පවා සාර්ථක කරගන්න පුළුවන්. රටක් පාලනය කරන ජනාධිපතිතුමාලට උනත් භවනාමය ජීවිතය, භවනාමය කුසලය සාර්ථක කුසලයක් බවට පත් වෙනවා. අපි කවුරුත් අහලා තියෙනවා, බුදුරජාණන් වහන්සේගේ කාලේ විශාල කාර්යභාරයක් තිබුණා කුසල් මහරජතුමාට. එතුමා දිනපතාම බුද්ධ දර්ශනයට පැමිණෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගෙන් ආවාද අනුශාසනා ලබා ගන්නවා. දිනකට ටික වේලාවක් හෝ මෛත්‍රී භාවනා වඩනවා. ලෝකවාසීන්ට මෛත්‍රී වඩනවා. එහෙම කරලා තමන්ගේ රාජකාරී කටයුතු කරනවා, සාර්ථක භාවයට පත් වෙනවා. ඒ වගේ පින්වතුනි, මේ අධ්‍යාපනයටත් මේ දේ එක්කව කරගන්න පුළුවන්. භාවනාවෙන් මනස ටිකක් එක්කව කරලා අධ්‍යාපනය කරනකොට කලින්ට වඩා ඉක්මනින් මනසේ ධාරණය වෙනවා, සාර්ථක වෙනවා. පැය ගානකින් මනසට එක්කව කරගත යුතු දේවල් විනාඩි 20කින් 30කින් එක්කව කරගන්න පුළුවන් ශක්තියක් ලැබෙනවා. දැන් තමන්ගේ හිත වික්ෂිප්ත වෙලාවට කරුණෝ කියවනවා, කියවනවා, නැවත නැවත කියවනවා, මතක හිටින්නේ, ධාරණය වෙන්නේ, හිතේ ගැඹුරට කාවදින්නේ. එහෙම කෙනෙක් කුසල ආරම්මණයක් ශක්තිමන්ත කරගන්නවා, භවනාමය කුසල ආරම්මණයක් ශක්තිමන්ත කරගන්නවා. ඒ කුසල ආරම්මණය හොඳට ගැඹුරට පිහිටුවා ගත්තාම අපි අර කියවන දේවල් ඉතා ඉක්මනින් ධාරණය වෙනවා. සමහර දෙයක් පාඩම් කරගන්න අපිට 20-30 වතාවක් කියවන්න ඕන දෙයක් මේ භවනාමය කුසලයෙන් පස්සේ 2-3 වතාවකින් පාඩම් හිටිනවා, අර ඉක්මන් වෙනවා. සමහර අයට අපිට හම්බ වෙනවා 1 වතාවෙන් පාඩම් හිටිනවා. මේ වාගේ ඒ උසස් පෙළ විෂයන් වලටත් ඊටාම පහසුවක් ලැබෙනවා. ඒ මොනාංශයේ අධ්‍යාපනය කළත් පහසුවක් වෙනවා. ගණන් අංශය කරනවා නම් හොඳට ගණන් කරගන්න පුළුවන්. ගණිත ගැටළු විසඳ ගන්න පුළුවන්. මනස හොඳට වැඩ කරන ගතියක් පිහිටනවා මේ භවනාමය කුසලයත් එක්ක. ඒ වගේම වෙනත් දේවල් පාඩම් කරන්න තියෙනවා නම් කරුණු 20-30 මෙහෙම පාඩම් කරන්න තියෙන දේවල් ඒවා හොඳට ධාරණය කරගන්න පුළුවන් මේ භවනාමය කුසලය. එනිසා තදා බලන්න දිනකට විනාඩි 5-10ක් මේ මෛත්‍රී භාවනා වඩන්න. ආනාපාන භාවනාවත් ඉතාම හොඳයි. තමන්ට මෛත්‍රී ටික වේලාවක් කරගන්න. මම වෛර නොවේමි, තරහ නොවේමි, නිදුක් වෙමි, නිරෝගී වෙමි, සුවපත් වෙමි, කැමැති ආකාරයකට. ඉතින් සමහරු වෙම්වා කියලා කියන එකත් වරදක් නැහැ. එවැගේම ලෝකයට මෛත්‍රී කරන්න සියලු සත්වයෝ සියලු දෙවියෝ මේ අයට මෛත්‍රී කරන්න තමන්ට තංගය විශේෂයෙන්ම තමන් ඇසුරු කරන අයට ලෝකවාසී සියලු සත්වයන්ට එවැගේම සියලු දෙවියන්ට මේ කොටස් හතර ඇතුළුව කැමති ආකාරයකින් මෛත්‍රී කරගන්න පුළුවන් මේ ආකාරයට සියලු සත්වයෝ සුවපත්වෙත්වා සුවපත්වෙත්වා තව වචන එක්කව කරගන්නවා නම් වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මෙහෙම ටිකක් මෛත්‍රී කරන්න එක පාර්ට් ලොකු වෙනසක් දැනෙන්නේ නැහැ තමන්ට අද කරනකොටම අදම දැනෙන්නේ නැහැ හැබැයි කරන්න දවස් දෙකක් තුනක් සතියක් කරනකොට තමන්ට දැනෙනවා කලින්ට වඩා කලින් අපේ 20-30 වතාවක් පාඩම් කරන්න ඕන දෙයක් දැන් 10-15 වතාවක් කරනකොට මතක හිටිනවා අන්න ඒ වගේ තවත් සතියක් දෙකක් කරලා යනකොට කලින් අපි 20-30 වතාවක් පාඩම් කරන්න ඕන දෙයක් 4-5 වතාවක් කියනකොට මතක හිටිනවා මේ වගේ සතියක් දෙකක් තුනක් මාසයක් කර යනකොට අපිට 4-5 වතාවක් කියනකොට මතක හිටින ගතිය මතු කර ගන්න පුළුවන් කාලෙන් වැඩ ගන්න පුළුවන් ඒ නිසා බොහෝ මෝනෙකමකින් ඒ කුසල හිත දිනු කරලා බලන් විනාඩි 5-10ක් තව නිවාඩුවක් අවශ්‍ය වෙලාවට පාඩම් කරලා වෙහෙස මහන්සි වෙලා ඒ වෙලාවට අත්‍යික වෙලාවක් මෛත්‍රී වඩන්න ඒ වගේම මෛත්‍රී හෝ තව වෙන කමඨහනක් වුණච්චමන්නේ මෛත්‍රී තාම හොඳ කමඨහනක් බුදු ගුණේ වුණත් වරදක් නැහැ ආනාපානෙත් වරදක් නැහැ මේ වගේ කමඨහනක් ටිකක් පුරුදු කරමින් නිතර නිතර විනාඩි 5-10ක් පුරුදු කරමින් පාඩම් කරන්න ඒක දිගටම පාඩම් කරනවා නෙමෙයි පාඩම් කරනවා පැයක්මාරක් විනාඩි 5-10ක් මේ වගේ භාවනාවක් කරනවා ආයත් පාඩම් කරනවා පැයක්මාරක් මේ විදියට කරගෙන යන්න අර ධාරණය වැඩි වෙනවා කෙටි කාලයකින් වැඩ ගන්න පුළුවන්කම ලැබෙනවා එපමණක් නෙමෙයි මේයින් කාරණා කීපයක් සිද්ධ වෙනවා තමන්ගේ මොළයේ ක්‍රියාකාරීත්වය හොඳට සිද්ධ වෙනවා මනසේ ක්‍රියාකාරීත්වය හොඳට සිද්ධ වෙනවා විභාගෙ ලියන වෙලාවට හොඳ සිහි කල්පනාවකින් විභාග ලියන්න පුළුවන් තමන්ට කරුණු හොඳ පහසුවෙන් මතක් කරගන්න පුළුවන් සමහර කොච්චර පාඩම් කළත් විභාග ලියන වෙලාවට මේක මතක් කරගන්න අමාරුයි මනසේ ක්‍රියාකාරීත්වය දුබල හින්දා එහෙම නෙමෙයි හොඳට මේ වාගේ භවනාමය කුසලයකුත් එක්ක අධ්‍යාපනය කරනකොට විභාග ලියන වෙලාවට සුළු වේලාවක් මේ මෛත්‍රිය කරලා ආරම්භ කළාම හොඳට කරුණු මතක් වෙලා එනවා මනස හොඳට වැඩ කරනවා අමතක වෙච්ච දේවල් පවා මතක් වෙනවා ඒ හින්දා කරුණු හොඳට ලියන්න පුළුවන්කමක් ලැබෙනවා තමන්ට කලින්ට වඩා භවනාවක් නොකර හිටියට වඩා හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා ඉතින් භවනා නොකර ප්රතිඵලයක් ලබනවා නම් අපේතුම S3ක් නම් ලැබෙන්නේ භවනා කරපු නිසා මේ කාලය තුළ අඩුම ගානේ C3ක්වත් ලබා ගන්න පුළුවන්කමක් ලැබෙනවා ඊටත් වඩා උසස් තත්ත්වයන් ලබන්නත් පුළුවන්කම ලැබෙනවා මේක සරල උදාහරණයක් සමහරලාට S3ක් ගන්න හිටපු කෙනෙක් A3ක් ගන්න තරමට වුණත් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා මේ භවනාමය කුසලයෙන් ඒ තමන්ට දේවල් ලබා ගන්න සුදුසෙක් බවට පත් වෙනවා ඒ කියන්නේ තමන්ගේ කර්මය සකස් කරලා දෙනවා තමන්ට හොඳට උසස් පෙළ පාස් වෙන්න පුළුවන් ඒ වගේම උසස් ජීවිතයක් ගත කරන්න පුළුවන් පසුතලය හදලා දෙනවා ඒ නිසා මේ ආගම පිළිබඳ විශ්වාසය භවනා පිළිබඳ විශ්වාසය ඒ වගේම භවනා කමඨාන පිළිබඳ විශ්වාසය තියාගෙන ඒ භවනාමය කුසලය දිනු කරන්ඩ අනිවාර්යයෙන්ම ජීවිතයේ උසස් තැනකට පච්චර ගන්න ඒ කුසලය උදව්වක් වෙනවා ඊළඟට දෙවෙනි ප්‍රශ්නයක් අහනවා ස්වාමීන් වහන්ස පාසල් දරුවන්ට භවනා වැඩසටහනක් යෝජනා කරන් එවැනි දරුවෙකුට කාලසටහනක් යෝජනා කරන් ඉතින් ඒ පාසල් දරුවන්ට දිනපතාම සුළු වේලාවක් භවනා කරලා දවස ආරම්භ කරනවා නම් ඒ දරුවන්ට අධ්‍යාපනයට ගොඩාක් රුකුලක් වෙනවා අපහසුයක් වෙනවා විශේෂයෙන්ම උදේ අනෙක් කටයුතු ආරම්භ කරන්න කලින් තමන් මූණකට සෝදාගෙන කෙටියෙන් බුද්ධ වන්දනාවක් කරනවා ලොකුවට බැරි නම් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරගන්නවා බුද්ධ බන්දරයක් නැත්නම් බුද්ධ පින්තෝරයක් නැත්නම් හිතින් ආවජනා කරගන්නවා තමන් ඇඳ ඉඳගෙනම හෝ වේවා එහෙම නැත්නම් පුටුවක වාඩිලා හෝ වේවා බිම වාඩි වෙලා හෝ වේවා බුදුරජාන් වහන්සේ ආවජනා කරගන්නවා ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරගන්නවා මේ විදියට දවසේ ආරම්භය කුසල ආරම්මණයකින් පවත්වා ගන්නවා පාසල් දරුවන්ට අධ්‍යාපනය කරන අයට ඉතාම හොඳ භාවනාවක් තමයි ආනාපාන සති භාවනාව. නමුත් ඒක නීරස නම් ඊළඟට බුදුගුණ භාවනාවත් ඒ වගේම හොඳ භාවනාවක්. මෛත්‍රී භාවනාවත් ඒ වගේම හොඳ භාවනාවක්. මේ ආනාපාන සති භාවනාවෙන් සිහිය ප්‍රබල කරගන්න හරියම ලේසි. දැන් බලන්න අපි ආනාපාන සතිය කියලා කියන්නේ මේ හුස්ම රැල්ල ඇතුල් වීම පිට වීම පිළිබඳව සිහිය පිහිටවනවා. හුස්මක් ඇතුල් වෙනකොට සිහියෙන් ඇතුල් කරගන්නවා. හුස්මක් පිට කරගන්නකොට සිහියෙන් හුස්ම පිට කරගන්නවා. ඉතින් මේ දේ තමයි ආනාපාන සතිය කියලා කියන්නේ. ඉතින් හුස්ම ඇතුල් වෙනකොට සිහියෙන් හුස්ම පිට වෙනකොට සිහියෙන් මේ විදිහට හිත ටිකක් පුහුණු වෙනකොට හොඳට සිහිය වැඩ කරනවා. සිහිය ප්‍රබල වුණාම පින්වතුනි අධ්‍යාපනයට ඉතාම පහසු වෙනවා. තමන්ට හොඳ සිහි කල්පනාවෙන් යුතුව පොතපත කියවන්න පුළුවන්. ඒ වගේම ගණන් හදන්න පුළුවන්, පාඩම් කරන්න පුළුවන්, ධාරණ ශක්තිය වැඩි වෙනවා. හැම කටයුත්තක්ම සාර්ථකව කරගන්න උදව් වෙනවා මේ ආනාපාන සති භාවනාව. ඒ නිසා දිනපතා විනාඩි 15කින් ආරම්භ කරන්න. උදේ විනාඩි 15ක් ආනාපාන සති භාවනාව කරන්න. ඊළඟට හවස තමන් වැඩ කටයුතු ඉවර වෙලා තමන්ට පහසු වෙලාවක 5ට 6ට වගේ වෙලාවක් උනත් වඩා හොඳයි. එහෙම නැත්නම් සමහරුන්ට පන්ති එහෙම තියෙනවා නම් කාල වේලා වෙනස් වුණාට වරදක් නැහැ. ඒ වගේ වෙලාවට පළමුවෙන් අර අපි කලින් කිව්වා වගේම බුදුරජාන් වහන්සේ ආවර්ජනා කරගන්නවා. ඉතින් බුදු පිළිමයක් එහෙම නැත්නම් අපි ඉතිපිසෝ ගාථාවෙන් ආවර්ජනා කරගන්නවා. ආවර්ජනා කරගෙන වන්දනමාන කරලා හිතෙන්න ආරම්භ කරන්න ආනාපාන සති භාවනාව. හුස්ම ඇතුල් වෙන එක පිට වෙන එක. මුලදී දවස් කීපයක් යනකම් වෙනසක් දැනෙන එකක් නැහැ, කරනවා විතරයි. භාවනාවට තරක් නෙමෙයි, කොයි දේ කළත් මුලදී අපිට වෙනසක් දැනෙන්නේ නැහැ. සමහරු හිතන්නේ අනේ මේ භාවනා කරනවා හරි අමාරුයිනේ, කරගන්න බෑනේ. ඉතින් මෙහෙම හිතන්න පුළුවන්. ඒ මොනාට පින්වතුනේ ටික දවසක් යනකොට පළපුරුද්ද හැදෙනවා. මේ දේ භාවනාවට පමණක් නෙමෙයි, වෙන දෙයකට බලන්නකෝ. කැත්තකින් උදල්ලකින් වැඩක් කරන්න මුලදී හරිම අමාරුයි වැඩක් කරන්න. මොකද අතපය රිදෙනවා, තුවාල වෙනවා, මේ වාගේ අමාරුයි. හැබැයි ටික දවසක් ගියාම අතට හුරු වෙනවා මේ දේ. ඒ වගේම තමයි භාවනා කර්මස්ථානයත් මුලදී අමාරුයි. කමටහන ඉන්න බෑ, හිත පිට යනවා. නමුත් කරන්න, නැවත නැවත කරන්න. මෙහෙම කරගෙන දවස් කීපයක් යනකොට කමටහන්නේ ඉන්න පුළුවන් ගතියක් එනවා. හොඳ ප්‍රතිඵල ලැබෙන්න පටන් ගන්නවා. ඒ අද්දකින් ටික එනකම් කරගෙන යන්න. එහෙම කරගෙන යනකොට භාවනාවේ හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් මුලදී විශ්වාසය අඩුයි අපිට. සමහරට මේ කියනේ හරිද, අපිට කරගන්න පුළුවන් වෙයිද, මට කරගන්න බැරි වෙයිද, මේ වගේ අපිට අවිශ්වාසයකින් තමයි පටන් ගන්න. ටික දවසක් යනකොට ප්‍රතිඵල ලැබෙනකොට ඒ තමන්ට භාවනා පිළිබඳ ලොකු රසයක් විශ්වාසයක් හටගන්න. අන්න ඒ නිසාවෙන් මුලදී සද්ධාව භක්තිය පිහිතේ පිහිටුවාගෙන භාවනාවේ යෙදෙන්න ටික කාලයක් යනකොට ප්‍රතිඵල ලැබෙයි. ඒ දක්වා කරන්න මුලදී විනාඩි 15ක් කරන එක දවසේ ආරම්භයේදී සහ දවසේ අවසන් කාලේ විනාඩි 15ක් කරන එක නොකඩවා කරන්න. ඒක කඩන්න එපා. යම් විදිහකින් කැඩුණොත් වෙලා වෙනස් වෙලා හරි කරන්න. මෙහෙම ටික දවසක් කරගෙන යනකොට ඒ දේ තුල ප්‍රතිඵල ලැබෙන්න පටන් ගන්නවා. භාවනාවට ආසාවක් වෙනවා. අපිට සිහි ගන්නෙනවා එක අවස්ථාවක අපිට හමු වුණා මේ විදේශ රටකදී තරුණ ගෑනු ළමයෙක් අවුරුදු 17යි වයස, ඉස්කෝලේ යන වයසේ, අධ්‍යාපනය කරන ළමයෙක්, බෞද්ධ නෙමෙයි, අපේ භවනා පන්තියට සහභාගී වෙලා හිටියා. ඉතින් මේ ළමයා ඒ භවනා පන්තියට සහභාගී වෙලා අපේ ප්‍රශ්නෝත්තර අහන්න අවස්ථාවක් දෙනවා. මේ අයගේ මේ ප්‍රශ්න ඉදිරිපත් කළා වගේ විවෘතව අහන්න අවස්ථාවක්. මේ දරුවා ඉතින් ඉස්සරහට ඇවිල්ලා කියනවා, ස්වාමීන් වහන්ස, මම මේ පන්තියට ආවා තමයි. ඒ වුණාට මට විශ්වාසයක් නැහැ මේ භවනාව ගැන. මට විශ්වාසය තියෙන්නේ විද්‍යාව ගැනයි. මොකද මේ ළමයා මං හිතන්නේ අධ්‍යාපනය කරන්නේ විද්‍යාපැත්තෙන්. මට විද්‍යාව ගැනයි විශ්වාසය තියෙන්නේ කියලා කිව්වා. අපි කිව්වා, හොඳයි දරුවෝ, කමන්නේ, මේ කට් ටිකක් අත්හදා බලන්නකෝ. අපි මේ විද්‍යාව පිළිබඳ විශ්වාසය කඩන්න ගියෙත් නැහැ. භවනාව ටිකක් අත්හදා බලන්නකෝ කියන උනන්දු විතරක් කළා. මේ දරුවා ඉතින් ඒ වචනයට අනුව භවනා කළා. දෙවෙනි දවසේ ආපු වෙලාවේදී අපි කියලා දුන්නා, මේ ලෝකේ හිටපු විද්‍යාඥයන් අතර ශ්‍රේෂ්ඨම කෙනා තමයි බුදුරජාණන් වහන්සේ. විද්‍යාවෙන් කරන්නේ මේ අපිට පේන නොපෙනෙන දේවල් ගැන කරුණ අපිට පෙන්වලා දෙනවා. රූපණං රූපකලාප, කුඩාම කුඩාම දේ පෙන්වලා දෙනවා. ඒවගේම නාම නං දැන් සිතුවිලි නං ඒවගේම විශ්වයෙන් තරංග නං කුඩාම කුඩාමදී අපිට පෙන්වන් කරලා දෙනවා මේවා පෙන්නලා දුන්නේ අද නෙමෙයි අපේ භාග්‍යවතුන් වහන්සේ මේට අවුරුදු 2600කට කලින් බුදුරජාණන් වහන්සේ අපිට මේ ඔක්කොම පැහැදිලිව හැම දෙයක්ම අපේ මේ ත්‍රිපිටක ධර්මයේ තියෙනවා පෙන්වන් කරලා දීලා තියෙනවා රූපයන්ගෙන් කුඩාම රූපයට හැරෙන ආකාරය පෙන්ලා තියෙනවා නාමයන්ගෙනුත් ඒ වගේ සිතුවිල්ලත් කුඩාම සිතුවිල්ලත් කුඩාම චිත්ත තරංගයත් මේවා පවා පෙන්වන් කරලා තියෙනවා එනිසා ලෝකයේ ශ්‍රේෂ්ඨම විද්‍යාඥා බුදුරජාණන් වහන්සේ කියලා මතක් කරලා දුන්නා අහගෙන ඉඳලා ගියා තුන්වෙනි දවසේත් මේ ළමයා තින් භාවනා කමට හංගරම් භාවනා කළා තුන්වෙනි හතරවෙනි දවසේනකොට සිත එකඟ වෙන්න පටන් ගත්තා සමාධි වෙන්න පටන් ගත්තා දින හයක් මුළුල්ලේ භාවනා පන්තියේ පැවතුණා පස්වෙනි දවසේනකොට හොඳට සමාධි වුණා හොඳට එකඟ වුණා ඒ අවස්ථාවේ මේ ළමයා කියනවා ස්වාමීන් වහන්සේ දැන් තේරෙනවා ස්වාමීන් වහන්සේ කියදුන්න දේ මේ ලෝකේ ඉන ශ්‍රේෂ්ඨම විද්‍යාඥා බුදුරජාන් වහන්සේ බවත් මට දැන් හොඳටම දැනෙනවා පුදුමාකාර සැපයක් සතුටක් මේ භාවනාවෙන් දැනෙනවා මං දැන් කලින් නොතිබ්බ පහසුවක් මට දැනෙනවා මේ දේ නම් මං දැන් නවත්තන්නේ මේ භාවනාව මං අකණ්ඩව දිගටම කරගෙන යනවා මේ දරුවා ඒ වගේ වචනයක් අපිට ප්‍රකාශ කළා බොහෝම සතුටෙන් ඒ වෙලාවේ කීවා දරුව අතීතයේ මේ රටවල් වලත් මේ දහම හොඳට පැතිරලා තිබුණු රටවල් බොහෝ දෙනෙක් හිටියා හොඳට සතුටෙන් ඒ වගේම සමාධිවන්ත වාසය කරපු අය හිටියා වර්තමානයේ ශුන්‍ය වෙලා තියෙන්නේ මේ භවනාව නොකරන නිසා ඒ නිසා මේ දරුව හොඳට භවනා පුරුදු වෙන්න පුරුදු වෙලා මේ රටවැසියන්ටත් භවනා ටිකක් කියලා දෙන්න කියලා ඉතින් අපි උනන්දු කෙරෙව්වා ඒලා කිව්වා හොඳයි ස්වාමීන් වහන්සේ මම ඒකත් බාර ගන්නවා මේ රට පමණක් නෙවෙයි මම ලෝකෙට මේ දහම දෙන්න මේ භවනාව නවත්තන්නෙම නැතුව කරගෙන යනවායි කියලා අදිස්ථාන කළා ඒ වෙලාව අපි නැවත කිව්වා හොඳයි දරුව එහෙමනම් තමන් මේ භවනාව ගැන දිනපතා ආවජනා කරගන්න උදේ පාන්දර ආවජනා කරගන්න මම මේ භවනාව දිනු කරලා ලෝකෙටම භවනා දෙනවායි කියලා ආවජනා කරගන්න ලෝකෙටම ටික වේලාවක් මෛත්‍රී කරන් මෛත්‍රී කරලා අදිස්ථානෙ අලුත් කරගන්න දිනපතාම කරගන්නයි කියලා මතක් කළා මේ දරුවත් මේ විදිහටම බාරගත්තා ඒ විදිහෙම කිව්වා හොඳයි ස්වාමීන් වහන්සේ මම දිගටම කරගෙන යනවායි කියලා ඉතින් අපි දන්නෝ ඒ ජාති කට්ටිය දෙයක් බාරගත්තාම නවත්තන්නේ අනිවාර්යයෙන්ම කරනවා අපිට තව අවුරුදු කීපයකින් අනිවාර්යෙන් හම්බ වෙයි හම්බ වුණාම අනිවාර්යෙන් හොඳ කෙනෙක් බවට පත් වෙලා ඉඳී ඉතින් අන්න ඒ වගේ දරුවනේ මේ භවනාව කියන එකේ ප්‍රතිඵලය අපිට එකපාරට ලැබෙන්නේ නැහැ මුලදී විශ්වාසය විතරයි අපිට අවශ්‍ය මේ ස්වාමීන් වහන්සේලා මේ කියන දේ හරි බුදුරජාණන් වහන්සේ මේ උගන්වන දේවල් හරි ධර්මයේ තියෙන දේවල් නිවැරදි මහා සංඝරත්නය කියන දේවල් නිවැරදි මේ විශ්වාසය තියාගෙන මුලදී කරගෙන යන්න එහෙම යනකොට තමයි සැබෑ විශ්වාසය අපිට හටගන්න භවනායේ ප්‍රතිඵලයක් ලැබෙනවා තමන්ට හොඳට විභාග පාස් වෙන්න පුළුවන්කම ලැබෙනවා ක්‍රීඩා කරන අයට හොඳට ක්‍රීඩා කරන්න පුළුවන් වෙනවා ඒ හැම දෙයකටම භවනාව උදව් වෙනවා ඉතින් හොඳ උසස් තැනකටපත් වෙනවා යටත් පිරිසෙන් මේ අය අහලා ඇති අතීතයේ හිටිය ඔය ක්‍රිකට් කණ්ඩායම හිටපු ප්‍රධාන අය හැමෝම භවනා කරන අය අපි දන්න ගොඩක් දෙනෙක් හිටියයි කාලේ වෙත්තුමනි මහත්ලා ආදී කට්ටිය හොඳට භවනා කරපු අය මොකද ඒ අය හොඳට භවනා කරලා හොඳට මේ ක්‍රිකට් ක්‍රීඩාව කරන්න පුළුවන් සිහි කල්පනාවෙන් බෝලේ අරින්න පුළුවන් හොඳට කල්පනාවෙන් බෝලේට ගහන්න පුළුවන් තමන් ලෝක ප්‍රකට ක්‍රීඩකයෝ බවට පත් උනේ මේ භවනාවත් එක්ක ඒ නිසා ක්‍රීඩාවටත් භවනා ප්‍රයෝජනවත් වෙනවා අධ්‍යාපනයටත් භවනා ප්‍රයෝජනවත් වෙනවා ඒ වගේම වෙනත් අපේ කටවත්තක් කරනවා නම් ඒ හැම දෙයකටම භවනා ප්‍රයෝජනයක් වෙනවා කලමනාකරණ ශේෂ්ත්‍ර ආදී දේවල් වලටත් භවනා ප්‍රයෝජනවත් වෙනවා ඒ නිසාවෙන් අපි මේ කරන භවනා හොඳට පුහුණු වෙන්න පාසල් වයසේදී හොඳට පුහුණු වෙන්න ඊළඟට මේ දරුවන්ට ඉදිරි කාලයේ රැකී ආරක්ෂා කරනකොටත් එහි ශක්තිය මතු කරගන්න පුළුවන් ඒ වගේම අන් අයට වඩා පිරිස අතරේ රැකී ආරක්ෂාවන් කරනකොට 100ක් ඉන්නවා නම් මේ දරුව විශේෂයි මේ අයට ඉතා එක්මනෙන් උසස් වේයෙන් වාදි දේවල් ලැබෙනවා මේ භවනාමය කුසලයේ ඒතරම් ශක්තියක් තියෙනවා එපමණක් නෙමෙයි හොඳ උසස් ජීවිත ගත කරන්න පුළුවන්කමක් ලැබෙනවා මනුෂ්‍යයන්ගේ ආශිර්වාදය ලැබෙනවා දෙවියන්ගේ ආශිර්වාද ලැබෙනවා දෙවියන්ගේ උපකාර ශක්තියත් ලැබෙනවා ඒකම මේ ජීවිතයම සාර්ථක ජීවිතයක් බවට පත් වෙනවා ඉතින් නිවන් දකින්න බලාපොරොත්තුෙන් භවනා කරනවා නම් නිවන් දකින්නත් ඒක උපකාරයක් බවට පත් වෙනවා ඒ නිසා පාසල් දරුවෝ පුළුවන් තරම් මේ වගේ භවනා කුසලයක් පුහුණු කරගන්න ආනාපානය කරන්න බැරි අය ඉන්නවා නම් ඒ අය මෛත්‍රී භවනාවර කලින් කියලා දුන්නා වය කරන්න ඒ දෙත් අමාරු අයට බුදුගුණ භාවනාවක් වාගේ කරගෙන තමන්ගේ දවස භාවනාමය කුසලයකුත් එක්කව කරගන්න ජීවිතේ ගොඩාක් සාර්ථක ජීවිතයක් බවට පත් වෙනවා. භාවනාමය කුසලයක් හෝ එහෙම නැත්නම් වෙනත් කුසලයක් හෝ නොකරගෙන අපි අධ්‍යාපනය කරනකොට අධ්‍යාපනයේ තුල තියෙන දරුවනේ මේ වියලි ගතියක් හිතමණයක් හිටින්නේ. අපි අධ්‍යාපනය පමණක් කරන උදේ පාන්දරයි දවාලෝයි රාත්‍රියේ හැමදාම කරනවා මේ කරන අධ්‍යාපනය තුල තියෙන තෙතමනයක් නැහැ වියලි ගතියක්. ඒ නිසාවෙන් අපිට අනාගතයේ අසහනේ පීඩාව ඒ වගේම අපි ආවේගශීලී අය බවට පත් වෙනවා. යම් කෙනෙක් කුසල ධර්මයන් එක අධ්‍යාපනය කරනවා බුද්ධ වන්දනා ඒ වගේම වෙනත් කුසල ධර්මයන් සිද්ධ කරනවා භවනාමය කුසලයක් කරනවා අන්න එහෙම කරනකොට ඒ කුසලයක් එක්ක සිදු කරන නිසා මේ අධ්‍යාපනයේ තුල තෙතමනයක් පිහිටෙනවා. ඒ තෙතමනය නිසා අධ්‍යාපනය කරනකොට බොහොම සැහැල්ලුවෙන් සතුටෙන් කරගන්න පුළුවන්. අධ්‍යාපනය කරලා මේ දරුවෝ රැකී ආරක්ෂාවන් කරනකොටත් අර තෙතමනය පිහිටෙනවා. හොඳ නිමිච්ච ඒ වගේම හොඳ මුරුදු ඒ වගේම හොඳට යමක් හිතලා වැඩ කරන්න පුළුවන් ජන සමාජයට ප්‍රයෝජනවත් ජීවිතයක් ගොඩනගන්න අර භවනාමය කුසලය ගොඩාක් උපකාර වෙනවා. ඒ නිසා භවනාමය කුසලය ගොඩාක් කාලෙනම් පුහුණු වෙන්න ජීවිතයටම හොඳ තෙතමනයක් සකස් කරලා දෙනවා. හොඳ කරුණාව මෛත්‍රිය ඉවසීම ආදී ගුණාංග ගොඩාක් පිහිටන හොඳ ජීවිතයක් හදාගන්න පුළුවන් වෙනවා. තමන්ටත් ප්‍රයෝජනවත් ඒ ජීවිතය, රටටත් ඒ ජීවිතය ප්‍රයෝජනවත්, ලෝකයටත් ඒ ජීවිතය ප්‍රයෝජනවත්. ඒ නිසාම මිනිස්යන්ගේ ආශිර්වාදය ලැබෙනවා, දෙවියන්ගේත් ආශිර්වාදය ලැබෙනවා. ස්වභාව ධාමිනුත් ඒ අයට ආශිර්වාදය ලැබෙනවා පමණක් නෙමෙයි, ස්වභාව ධාමිනුත් ඒ අය ආරක්ෂා කරලා දෙනවා. ඒ නිසා මේ දරුවෝ කුඩා කාලෙඳන්ම පුළුවන් ආකාරයට මේ භවනාමය කුසලයේ ජීවිතයට එක්කව කරගන්න බලන්න. ඊළඟ ප්‍රශ්නය, මම පාසල් ගුරුවරිය, අපේ හාමුදුරනේ මගේ දරුවන්ට උගන්වන්න සුදුසුම භවනාව මොකද්ද? සාමාන්‍ය පෙළ දරුවන් නිසා සරල භවනාවක් නම් වඩා හොඳයි. අපේ ගුරුතුමිය ඉතින් විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා මේ දරුවන්ට යම්බඳු භවනාවකින් උනන්දු කරවන්න. මේ භවනා ක්‍රමයන්ගෙන් අපි හිතම සමහරලාට මිශ්‍ර පාසල් තියෙනවා. ඒ අයට ඉතින් අපි බෞද්ධ භවනා ක්‍රමයක් කියුවත් හිතට නොගැලපීමක් එන්න පුළුවන් නිසා ඒ කාටවත් ගැලපෙනවා මේ හුස්ම රැල්ල දිහා බලලා පුරුදු කරන්න. මේ ළමයින්ට කියනවා හුස්ම රැල්ල ඇතුල් වෙනවා පිට වෙනවා එක ක්‍රමයක්. මේකත් සරල ක්‍රමයක්. ඉතින් මේ වගේ භවනා ක්‍රමත් හොරු වෙන්න පුළුවන්. තව මෛත්‍රිය කියන එකත් බෞද්ධ අබෞද්ධ කාටවත් පුහුණු වෙන්න පුළුවන් භවනා ක්‍රමයක්. ඉතින් තවත් අපිට පුළුවන් ඕන නම් දැන් අපි ඔය යම් දෙයක් දිහා බලාගෙන හිත පුරුදු කරන්නයි කියලා කියනවා. දැන් අපි හිතමු කළු ලෑල්ලේ අපේ රවුමක් කරේ දෙයක් සටහනක් ගන්නවා. මේ ළමයන්ට කියන විනාඩියක් මෙන්න මේක හිත වතන තියාගෙන පුහුණු කරවන්න. එක විනාඩියක් ගොඩාක් කාලයක් නෙමෙයි. ඉතින් මේක අපි දිනපතා කරනකොට අර හිත එකඟ වෙන ගතිය වැඩි කරලා දෙනවා. එක පාරට පේන්නේ නැහැ මේක සමාධියක් හැදිලා එනවයි කියලා. නමුත් මේ ළමයන්ගේ හැකියාවන් දක්ෂකම් කාලයක් යනකොට හැදිලා එනවා. ඒ වගේ කුමන දෙයක් හෝ අපි හිත අරමුණු කරගෙන හිත පිහිටවනවා නම් ඒ ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. යටත් පෙරසෙන් භාවනා අරමුණක් වශයෙන් ලාම්පු දැල්ලක් හරි එහෙම නැත්නම් වෙනත් එවැනි දෙයක් උනච්චමන්න හිත ඒක දිහා බලාගෙන හොඳට හිත පිහිටවාගෙන හිත පුහුණු කරනවා නම් ඒ තුලනොත් හිත එක කරගන්න පුළුවන්. ඉතින් ඒ වාගේ උපක්‍රම බොහෝමයක් තියෙනවා. ඉතින් ඒ ගුරුතුමියට තමන්ගේ අත්දැකීම් ටිකක් හදාගෙන ළමයින්ට කියලා දෙන්න. ඒ අතර ලේසියෙන් භවනා ක්‍රමයක් තමයි ආනාපාන සතිය කාටත් වයි ගැලපෙනවා. අපි අවුරුදු 4 5 ළමයින්ට අද්දිරා තිනවා ඒත් ගැලපෙනවා. අවුරුදු 10 12 ළමයින්ට අද්දිරා තිනවා ඒත් ගැලපෙනවා. ඒ කාටත් වාගේ ප්‍රයෝජනවත් වෙන ආනාපාන සතිය. හැබැයි ටික වේලාවක් මෛත්‍රී වඩන එකත් ජීවිතවලට ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. විශේෂයෙන් ළමයි අතර අසහනය, පීඩාව ඒ වගේම කුඩා කුඩා දේවල් තියෙනවානේ. ඒ නිසා මෛත්‍රී භවනාවත් ඒ හැමෝටමත් ප්‍රයෝජනවත් වෙනවා. බෞද්ධ පාසලක් නම් මෛත්‍රී භවනාව වැඩියෙන් කියලා දුන්නත් වරදක් නැහැ. ඉතින් පොදුවේ මිශ්‍ර ළමයි ඉන්නවා නම් ආනාපාන සති වාගේ භවනාවක් කාටත් ප්‍රයෝජනවත් වෙන භවනාවක් වෙනවා. මගේ දරුවා පිරිමි දරුවෙක්. මෙවර උසස් පෙළට මුහුණ දෙන ශිෂ්‍යෙක්. පාඩම්ම කිරීමට උනන්දු තිබුණත් වැඩි වේලාවක් පාඩම් කිරීමට අපහසුයක් පුතාට තියෙනවා. පුතාට ගැළපෙන හොඳම භවනාව. ඔය කාරණේ හරි මෑත කාලයේදී දරුවෝ ගත්තොත් මේ අතීතය අය වගේ නෙමෙයි. මනසට අරමුණු ගොඩාක් තියෙනවා. දැන් මනසට අරමුණු ගොඩාක් තියෙනවා. අධ්‍යාපනය කරන්න ගියත් බලන්න විෂයන් විශාල ප්‍රමාණයක් තියෙනවා. gedara aapuhamath e wage arumunu visala pramanayak me ayage manasula duwana anne e kaaranawa nisa dharana shakti adu wenawa hite ihirana gatiya wedi karanawa meka jana samajayen swabhaawayekwa api kaatath vela tiyen me diyunuwa kiyena sankalpayat ekka e wenawa dan meeta avurudu 40 kata tara kalin parnayata e de ne හේතු ඒ කාලයේදී අධ්‍යාපන ක්‍රම වුණත් ලොකු විෂයම් ප්‍රමාණයක් නැහැ. ඒ වගේම බාහිර ටියුෂන් වගේ දේවල් නැහැ. ගෙදර ආපුවාමත් වෙනත් බාහිර දේවල් නැහැ. රේඩියෝ හැරෙමෙ තියෙන කලාතුරකින් ටෙලිවිෂන් එහෙමත් ඒ කාලවල නැහැ. ඉතින් කලාතුරකින් තමයි ටිකක් තියෙන්නේ. ඒ වගේ නිසා ජන සමාජයේ සරල බව නිසා මනසට අරමුණු අඩුකම නිසාම නිතරම මනසේ සැහැල්ලු ගතිය ඒ වගේම මනසේ අධ්‍යාපනය වගේ දේවල් පහසු ගතිය වැඩි වර්තමානයේදී අධ්‍යාපනය අපහසුයක් වෙනවා නෙමෙයි වර්තමානයේ අරමුණු ප්‍රමාණය වැඩි ඒ කියන්නේ එක පැයක් අපි ගත්තොත් එහෙම එක පැය ඇතුලේදී අපිට අරමුණු 10 ගණක් එන්න පුළුවන් අන්න ඒ කාරණාව නිසා හිත ඉහිරන ගතිය වැඩි මේන් අපිට ටිකක් අඩු කරගන්න නම් අපි ඥානවන්ත වෙන්නට ඕනේ මේ විස්තිප්ත රටාවෙම මනස දුවන්නේ නැතුව ඒ වගේම අරමුණු ගොඩාක් තියෙන රටාවෙම මනස දුවන්නේ නැතුව දවසේ ටික වේලාවක් වෙන් කර ගන්නට ඕනේ මේ මනස එක්කව කරලා කටයුතු කරන්න. ඒ දේ සඳහා මනස පුහුණු කරවා ගන්න. දැන් අපි ටික වේලාවක් පුරුදු කර ගන්නවා ආනාපාන සති භාවනාව හුස්ම ඇතුල් වෙන එක පිට වෙන එක. ඒ වගේම මෛත්‍රී භාවනාව ආදී දෙයක් වෙනුවෙන් දවසේ ටික වේලාවක් ගත කරනවා. අපි අර කලින් කිව්වනේ මේ මනසවල තියෙන්නේ මේ විවිධාකාර කටයුතු නිසා උදේට අපිට සමහර ටියුෂන් පාන්දර තියෙනවා ඉස්කෝලේ යන්න තියෙනවා දවල් කාලෙත් එහෙමයි හවස් කාලෙත් එහෙමයි දවසේම තියෙන අධ්‍යාපනයේ පමණයි මෙහෙම යනකොට මනසේ තියෙන වේලි ගතියක් වේලි ගතියේ ස්වභාවය තමයි ඉහිරෙන ගතිය දැන් බලන්න අලුගඩක් වේල්ලා තියෙන්නේ ඒ නිසා අලුගඩේ ස්වභාවය තමයි ඉහිරෙන ගතිය පුඩා ගලක් දැම්ම නම් ඉහිරලා යනවා ඒ අලුගඩේ ස්වභාවය හැබැයි මේ අලුගඩේ වතුර ටිකක් වටුනොත් ඉහිරෙන්නේ නැහැ අන්න ඒ වගේ මේ මනසවල වර්තමානයේ හැදිලා තියෙන ඉහිරන ගතියට වැඩි ඒ නිසාම දෙයක් මතක තියාගන්න අමාරුයි එක දෙයක් කරන්න බෑ චුට්ටක් කරලා දුවන්න වෙනවා වෙන දෙයකට ඒ දේ කරන්නත් බෑ චුට්ටක් කරලා දුවලා එනවා මේ වගේ ඒ හිතේ ඉහිරන ගතිය පිහිටන්නේ පින්වතුනේ අපේ අර තෙතමනේ අඩුකම නිසා ඒක අපි හදාන්නට ඕනේ දවසේ පැයක් හමාරක් ඒ වෙනුවෙන් කාලය වෙන් කරන්නට ඕනේ ඒතර අධ්‍යාපනයේ වෙනුවෙන් අපි හිතමු දවසට පැය 15ක් 16ක් වෙන් කරගන්නවා දවසට පැයක් කර කාලය වෙන් කර ගන්නවා මේ කුසල ආරම්මණය වෙනුවෙන් එක ආරමුණක හිත පිහිටවන්න පුහුණු වෙනවා හුස්ම රැල්ල හෝ වේවා මෛත්‍රී භාවනාව හෝ වේවා බුදු ගුණය හෝ වේවා මේ භාවනාවක් පුහුණු කරනවා එහෙම නැත්නම් තවත් භාවනා ක්‍රම බොහොමයක් තියෙනවා ඉතින් එවැනි භාවනා ක්‍රමයක් ගුරු ස්වාමීන් වහන්සේනමක් සම්මුඛ කරලා අහගන්න පුළුවන් එවැනි භාවනාවකට ඒ දරුවන්ට අනිවාර්ය කරනවා දවසට පැයක් උදේ පාන්දර පැය කාලක් භාගයක් හවස් වෙලාවේ පැය කාලක් භාගයක් මේ වගේ අනිවාර්ය කරනවා. ඒතර වෙනත් විෂයක් වගේ මේ විෂයත් එක විෂයක් කරගන්නවා. අපි හිතමු අධ්‍යාපනය කරන විෂය දැන් සාමාන්‍ය පෙළ වලට නම් විෂයන් 8ක් 9ක් තියෙනවා. ඒතර 10 වෙනි විෂය තමයි භවනා විෂය. උසස් පෙළ වලට විෂයන් 3ක් තියෙනවා. 4 වෙනි විෂය තමයි භවනා විෂය. මෙහෙම එක්කව කරගන්න. ඒ විෂය වෙනුවෙන්ත් අපි පැයක් කාලය ගත කරගන්නවා. ටික කාලයක් යනකොට අර හිතේ එකඟ කරන ගතිය වැඩි කරනවා. ටික කාලයක් යනකොට හිත කර්මණකේන වැඩ කරන්න පුළුවන් ගතිය වැඩි කරනවා හිතේ තෙතමන ගතිය වැඩි කරනවා අර වියලි ගතිය අඩු වෙලා යනවා ඉහිරන ගතිය නැතුව ටික වේලාවක් පාඩම් කරන්න පුළුවන් ටික වේලාවක් වෙනත් පොතක් පතක් කියවන්න පුළුවන් ටික වේලාවක් ගණන් හදනවා නම් ඒව කරන්න පුළුවන් අන්න ඒ වගේ දිකට කරන්න පුළුවන් ගතියක් නිර්මාණය වෙලා එනවා හිතේ ඇතිවෙනා ගුණාංග නිසා ඒ නිසා ඒකත් විශයක් බවටම පත් කරලා තියාගන්න ඉදිරියේදී මං හිතනවා තව අවුරුදු කීපයක් යනකොට මේක පාසල්වලම අනිවාර්ය විෂයක් කරાવી. මොකද උසස් ගුණවන්ත රාජ්‍ය පරිපාලන අයට දැන් තේරෙනවා මේ මනස්වලට මේක අනිවාර්ය විෂයක් කියලා. අපි අහලා තිනවා සමහර රටවල්වල මේක ළමයින්ට පුහුණු කරනවායි කියලා. ඒ වගේ ලංකාවටත් මම විශ්වාස කරනවා අනාගතයේ මේක අනිවාර්ය විෂයක් කරાવી ඉස්කෝලේ. ඒ දක්වා අපි පුරුදු වෙන්න මේ භවනාව කිනක හිත එකක් කරගන්න එක තමන්ට විෂයක් කරගන්න තමන්ට අතිරේක විෂයක් වශයෙන් ඒ විෂයත් එක්කව කරගෙන යනකොට අර තෙතමනේ හොඳට හැදිලා එනවා මනසේ හොඳ එකඟ වෙන ගතිය ඉහිරෙන්නේ නැති ගතිය හදලා දෙනවා ඒ ගතියත් එක්ක හොඳට පාඩම් කරන්න පුළුවන්කම එනවා ඒ නිසා තමන්ගේ දරුවාට පුහුණු කරන්න මේ භවනාව කියන එකත් විෂයක් හැටියට අනිවාර්යෙන් පුහුණු වෙන්නයි කියලා දරුවාගේ ජීවිතය තා ඉක්මනින් පරිවර්තනය කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. මම බෞද්ධයෙක් නොවේයි, නමුත් භාවනාව ගැන මට හරි උනන්දුයි. හාමුදුරනේ මං කැමති පිළිකුල් භාවනාව ගැන දැනගන්න. මගේ බෞද්ධ මිතුරන් තමයි මේ වැඩසටහන ගැන කියවේ. හොඳයි, ඉතින් අපේ මේ පින්වත් භාවනා යෝගී කෙනා, ධර්මාශ්‍රවණය කරන කෙනා, භාවනාව ඉතාම ප්‍රයෝජනවත්. ඇත්තටම භාවනාව කියන එක මේට බෞද්ධ අබෞද්ධකමක් අවශ්‍ය නැහැ. කාටත් භාවනාව ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. බෞද්ධ කෙනෙක් ආනාපානය කළත් එයාට ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඒ වගේම අබෞද්ධ කෙනෙක් හෝ වේවා, ඒ කෙනා භාවනාවක් කළොත් ඒ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. දැන් බලන්න ඉන්දියාවේ Hindu වගේ අයත් ඒ වගේ භාවනා කරනවා. ඒ අයත් ඒ භාවනාවෙන් යම් බඳු සහනයක් ලබා ගන්නවා. ඒ නිසා මේ භාවනාමය ක්‍රමයන් හදාරන්නට බෞද්ධ අබෞද්ධ ભેදයක් නැහැ. අපේ කාගෙත් බෞද්ධ කෙනාගෙත් චිත්ත ක්‍රියාදාමය එකයි, අබෞද්ධ කෙනාගේ චිත්ත ක්‍රියාදාමය එකයි. බෞද්ධ කෙනාගේ භාවනා කමටහනක් දුන්නා නම් එයාටත් ඒ චිත්ත ක්‍රියාදාමය හරහා සමාධියක් හැදෙනවා. අබෞද්ධ කෙනාගේ ඒ චිත්ත ක්‍රියාදාමය හරහා එයාටත් සමාධියක් හැදෙනවා. ඒ නිසා මේ කාටත් හිතේ සමාධියක් හදාගෙන සැහැල්ලු ජීවිතයක් ගතකරනද භාවනාව ඉතාම ප්‍රයෝජනවත් වෙනවා. භාවනාමයන් අතර මේ පටික්කෝල භාවනාවත් ඉතාම ප්‍රයෝජනවත්. හැබැයි අපිට අහනකොට හිතෙනවා මේ අනේ පිළිකුල් බලුවහම මේ සමාජයේ ඉඳ බැරි වෙයි, මේ සමාජය තුළ ඉපාසය කරන්න බැරි වෙයි, මෙහෙම හිතක් එනවා. එහෙම නැහැ පින්වතුනි. ඒක වැරදි සංකල්පනාවක්. කොයි භාවනාවකත් එක ගුණාංග ටිකක් එන්නේ. මෛත්‍රී භාවනාව වැඩුවත් සමාධියක් හැදෙනවා. පටික්කොල භාවනාව කළා සමාධියක් හැදෙනවා. කොයි භාවනාවකත් ඒ සැපය ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. අරමුණ විතරයි වෙනස් වෙන්නේ. එනිසා පටික්කොල භාවනාවත් ඉතාම හොඳ භාවනාවක්. මනස එක්කව කරගෙන සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුළුවන් ඉතාම හොඳ භාවනාවක්. එපමණක් නෙමෙයි, මේ පටික්කොල භාවනාවෙන් ඉතා ගැඹුරු සමාධි පවා පුදවා ගන්න පුළුවන්. අපි ගාව භාවනා කළා, ඒක ස්ථිර මාතාවක්. එතමෙ මේ පටික්කොල භාවනාව වැඩුවා. ඉතින් මේ භාවනාව විශේෂයෙන් පටික්කොල භාවනාවන්ගෙන් අපි ඇහුවා පිළිකුල්ම දෙයක් කරන්න කැමතිද? ඔව් කැමති එක්ක. එහෙනම් අපි කියුවා මේ ශරීරයේ පිළිකුල්ම කොටසක් කරමුණු කරගෙන භාවනා කරන්න. ටික දවසක් යනකොට හොඳට සැහැල්ලුණා හිත. අපි කිව්වා එහෙනම් දැන් ඒකේ වර්ණය ගන්න. ඒ වගේ වර්ණය මතු කරගත්තා. ඒ වර්ණය හොඳට ප්‍රභාසර වෙලා ආවා. ඒ වර්ණය හරහා සමාධි, ධ්‍යාන සමාධි හතරක්ම උපදවා ගන්න පුළුවන්කම ලැබුණයි සිල් මාතාවට. අන්න ඒ වගේ මේ පටික්කොල භාවනාව හරහා ගැඹුරු සමාධි මතු කරගන්න පුළුවන්කම ලැබෙනවා. හිතේ සැහැල්ලුවෙන් සතුටෙන් දවස ගෙවා ගන්න පුළුවන් ගතියක් මතු වෙලා එනවා. ඒ නිසා මේ පටික්කොල භාවනාව කියන්නේ කාටත් ප්‍රයෝජනවත් වෙන ඉතාම හොඳ භාවනාවක්. පටික්කොල භාවනාව වැඩිීමේදී, පිළිකුල් භාවනාව වැඩිීමේදී සරලම ක්‍රමය, ලේසිම ක්‍රමය තමයි කොටස් වශයෙන් කරන එක. අපේ ශරීරයේ කොටස් කරගන්නවා අපේ මුල් පහ. ඉතින් කොටස් වෙන් කරගන්නවා අපි ඉතින් පාලියෙන් කියනවා නම් කේසා, ලෝම, නඛ, දන්ත, තචෝ. මෙතන පහක් තියෙනවා. ඉතින් මෙන්න මේ පහම හරේ තවත් එකක් දෙකක් හරේ, එහෙම නැත්නම් තවත් එකව කරලා 32ම හරේ මේවා හරිය ලේසි හොයාගන්න. මේ මම හිතනවා නවීන පොත්පත් වලත් හොයාගන්න ලේසි, ඉන්ටර්නෙට් වලින් උනත් හොයාගන්න ලේසි. මේ කොටස් 32ම අරන් පාඩම් කරගන්න. එයින් පහ 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 පාඩම් කරගන්න. මේ විදිහට පාඩම් කරලා අපේ සලුවෙන් මනස පිටවා ගන්නවා. අපේ තම කේසා, ලෝම, නඛ, දන්ත, තචෝ. හැබැයි කොටස් අරමුණු කරන්න යන්න එපා. එතකොට භාවනාව එපා වෙනවා, නිරස වෙනවා. මේ අනෙක් විෂයන් වගේම මේ විෂය තුලත් රසවත් වෙන මාර්ගයක් තියෙනවා, නිරස වෙන මාර්ගයක්ත් තියෙනවා. දැන් කැත්තක් උදල්ලක් අරන් කොටන්න ගිහපහම ඒක පාට තදින් හයියෙන් කොටාගෙන කොටාන යන්න ගියොත් මේක එපා වෙනවා, නිරස වෙනවා. ඒතර එපා වෙනවා මේ දේ කරගෙන යන්න. හැබැයි අපි එහෙම නෙමෙයි. අපි සරලව ටිකක් හුරු වෙනකන් හිමින් හිමින් ටිකක් කරනවා, නවත්තනවා, අය ටිකක් කරනවා. මෙහෙම කරන් යනකොට අත හොඳට හුරු වෙනවා. පසු කාලින් හොඳට කරගෙන යන්න පුළුවන්කමක් ලැබෙනවා. අන්න ඒ වගේ පින්වතුනේ මේ භාවනාවෙන් අපේ කොටස් අරමුණු කරන්න යන්න එපා. එතකොට එපා වෙනවා. යන්තම් සංඥා විතරක් තියාගන්න. කේසා, ලෝම, නඛා, දන්ත, තචෝ. මෙහෙම කියනකොට සංඥා විතරයි. දැන් කෙස් නම් කේසා, 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 යන්තම් සංඥාව. ඒ කියන්නේ යන්තම් කෙත් තියෙන බව දැනගන්නවා විතරයි. මේක හොයන්න යන්නේ, මේක පැහැදිලි කරන්න යන්නේ. එහෙම ගියොත් භාවනාව එපා වෙනවා. ඒ විදිහට සරලව කෙත් තියෙන බව දැනගන්නවා, ලොම් තියෙන බව දැනගන්නවා, නිය තියෙන බව දැනගන්නවා, දත් තියෙන බව දැනගන්නවා, ඒ වගේම සම තියෙන බව දැනගන්නවා. මේ විදිහට තමන්ට යන්තම් සංඥාව මනසේ පුහුණු කරගන්න. කොටස් 32ක්ම පුහුණු වෙනවා. ටික දවසක් යනකොට අර කොටස් ටිකෙන් ටික ඉබේ පැහැදිලිව පේන්න පටන් ගන්න.
අන්න ඉබේ පැහැදිලි වෙනකොට තමයි සමාධි ලක්ෂණ මතුවෙන්නේ. අර ඕනෑකමෙන් පැහැදිලි කරොත් සමාධි ලක්ෂණ ඈත් වෙනවා. ඉබේ ඉබේ කරගෙන යනකොට ඉබේ ඉබේ සැහැල්ලු වෙලා ඉබේම කොටස් පැහැදිලිව පේන්න පටන් ගන්නවා. කේසා කිනුට කේසා ටික පැහැදිලිව පේන්න පටන් ගන්නවා. ඒ විදිහට කරගෙන යනකොට හිතේ සමාධි ගති මතුවෙනවා. සැහැල්ලු වෙනවා, පස්සද්ද වෙනවා, අහසෙ ඉන්නවා වගේ එනවා. තවදුරටත් භවනා කරනකොට හොඳට ආලෝකය හැදිලා එනවා. ඒ ආලෝකයේ ඇතුලේ මේ කොටස් දකින්න පුළුවන් ගතියක් මතුවෙනවා. තවදුරටත් කරගෙන යනකොට මේක තවත් ගැඹුරට යනවා නම් මේ ආලෝකයත් හරහා තව ඊටත් එහා ගැඹුරු සමාධි දක්වා මේක පුහුණු කරවන්න පුළුවන් කමක් ලැබෙනවා. ඒ නිසා මේ භවනාවන් අතර පටික්කොල භවනාවත් ඉතාම හොඳ භවනාවක්. තමන්ට හැමදාම සැප ලැබෙන භවනාවක් පටික්කොල භවනාව. අනෙක් භවනාවන් කරගෙන යනකොට පින්වතුනි අද දවසේ සමාධියක් තිබ්බොත් හෙට දවසේ නැති වෙන්නත් ඉඩ තියෙනවා. සමහරුන්ට එහෙම වෙන්නේ නැහැ. සමහරුන්ට අද දවසේ සමාධියක් එනවා, හෙට දවසේ නැහැ, ආයි අනිද්දා දවස් සමාධිය තියෙනවා. හැබැයි පටික්කොල භවනාව එහෙම නෙමෙයි පින්වත්නි. යම් කෙනෙක් මහන්සිලා සමාධියක් උපදවා ගත්තාම ඒක නැති වෙන්නේ නැහැ. අද දවසේ තියෙන සමාධිය හෙට දවසෙත් තියෙනවා, අනිද්දාත් තියෙනවා. දිගට මල්ලා හෙටනවා. ඉතාම හොඳ සමාධිමන්ත ජීවිතයක් ගත කරන්න තියෙන හොඳම භවනාවක් තමයි පටික්කොල මනසිකාරය. ඒකත් පුළුවන් ආකාරයෙන් පුහුණු වෙලා තියාගන්න. මේ සඳහා බෞද්ධ බෞද්ධ ભેදයක් නැහැ. කාටත් සමාධියේ අත්දැකීම එකයි. ඒ නිසා අබෞද්ධ කෙනෙක් වුණත් අපි උනන්දු කරවනවා මේක කරගෙන යන්න. හොඳ අත්දැකීම් ටිකක් ඉදිරියේ ලබන්න පුළුවන්කම ලැබෙනවා. ඔය ළඟට පූර්වාකෘත්‍ය හැම විටම කළ යුතුද, කරන්නේ කෙසේද, කෙටි ක්‍රමයක් ඇද්ද? පූර්වාකෘත්‍ය වශයෙන් අපි ඇත්තටම එක්කව කරගන්නේ අර හිතේ නිමීමක් හදාගන්න. බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරගන්නවා, ඒ වගේම ධර්මය ගැන සිහි කරගන්නවා, මහා සංඝරත්නය ගැන සිහි කරගන්නවා, ඒ වගේම මෛත්‍රිය ටිකක් මෙනෙහි කරගන්නවා, අසුබය ටිකක් මෙනෙහි කරගන්නවා, මරණ සත්‍ය ටිකක් මෙනෙහි කරගන්නවා. මේක තමයි මේ පූර්වක්‍ෘතිය කියලා කියන්නේ. ඒත් පූර්වක්‍ෘතියකින් සිද්ධ වෙන්නේ කුඩා කමඨහන් ටිකක් මනසේ ආවජනා කරගන්නේ. ඉතින් ඒක වාක්‍ය ක්‍රමයක් තියෙනවා. මේ වෙලාවේ කියන්න කාල වේලාව මදි. වාක්‍ය ක්‍රමයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ගැන සේකර ගන්නකොට උන්වහන්සේගේ එක ගුණයක් සේකර ගන්නවා. ඉතින් අරහසෙන්වත් පවන කළ හේයින් බුදුරජාණන් වහන්සේ අරහන්න වෙනසේක ආදි වශයෙන් මේ අපේ පාලි වාක්‍ය ක්‍රමයකුත් තියෙන එක සිංහලට හරවලා තියෙනවා. ඒවා සම්බන්ධ මං හිතනවා අපි ඉදිරි කාලයේදී මේ අයට පුළුවන් වෙයි හොයාගන්න. බොහෝ තේවල් මං හිතනවා මේ ඉන්ටර්නෙට් ජාලාවේ තියෙනවා. ඒ වගේම හොයාගන්න පුළුවන්. ඒ විදිහට පූර්වාකෘතිය ඉතින් පුළුවන් වෙලාවට කියන එක හොඳයි. හැබැයි කාල වේලාව අනුව හිතා ගන්න. අපි සමහර අය කාර්ය බහූලමයි ඉන්නවා. එයාට පූර්වාකෘති කර කර ඉන්න වෙලාවක් නැහනේ. හැබැයි නිවෙස්වල කාලය ගොඩක් තියෙන අයට පූර්වාකෘති ටිකක් කරලා භවනාව ආරම්භ කරන එක ගොඩාක් හොඳයි. කාල වේලාව අඩු කෙනෙකුට ඉතින් පුළුවන් නම් සුළු වේලාවක් දුර ජාන් වාසය හිතා ගන්නවා. එහෙමත් අමාරු නම් කෙලීම කමටහනට ගන්නවා. ඒක වරදක් නැහැ. කමටහන වැඩිවීමට බාධාවක් නැහැ. යම් කෙනෙකුට හොඳ කුසල ශක්තියක් තියෙනවා නම් පූර්වාකෘතියක් නැතුවම භවනා වැඩෙනවා. හැබැයි යම් කෙනෙකුට හිතේ පීඩාකාරී අරමුණු ටිකක් තියෙනවා නම් ඒවා ටිකක් අඩු කරගන්න අර පූර්වාකෘතිය කිරීම ප්‍රයෝජනවත් වෙනවා. එනිසා පූර්වාකෘතිය කරලා මේ භවනා වැඩීම අරට වඩා ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඒ හින්දා එක අත්හදා බලන්න සමහරට විනාඩි 2යි තියෙන්නේ. පූර්වාකෘතිය කරන්න වෙලාවක් නැහැනේ. අපිට ඒ හම්බෙච්ච වෙලාවේ භවනා කරන්න. දීර්ඝ කරන වෙලාවට පූර්වාකෘතිය ටිකක් මෙනෙහි කරලා කරන්න. එතෙන් දවසට භවනා වැඩිීමේදී හොඳම ක්‍රමය තමයි දවසට කීප වතාවක් කරන එක. උදේ විනාඩි 10ක් 15ක් හරි කරගන්නවා. දවල් බස් එකේ යනකොට විනාඩියක් දෙකක් හරි කරගන්නවා. රැකී රක්ෂාව ආරම්භ කරන විනාඩියක් දෙකක් හරි කරගන්නවා. රැකී රක්ෂාව කරන අතරේ විනාඩියක් දෙකක් හරි කරගන්නවා. ඊළඟට දවල් ආහාර ආදී ගන්නකොට විනාඩියක් දෙකක් හරි කරගන්නවා. ඒවා පුංචි විවේකයක් ලැබුණොත් අයත් විනාඩියක් දෙකක් කරගන්නවා. අවශ්‍ය කාලය අප වැඩර ලැනකොටත් විනාඩියක් දෙකක් හරි කරගන්නවා. ඊළාට ගෙදර ඇවිල්ලත් ඒ වගේ සුළු වේලාවක් හරි කරගන්නවා. මේ විදිහට භවනා වැඩුවොත් ඉතා ඉක්මනින් භවනායේ ප්‍රතිඵලයක් ගන්න පුළුවන්කම ලැබෙනවා. දවසට 7-8 වතාවක් විනාඩිය දෙක හරි අපි කරගන්නවා. ඉතා ඉක්මනින් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කමක් ලැබෙනවා. හොඳයි පින්වතුනි, සතර කමඨහං වැඩීම ඉතාම ප්‍රයෝජනවත් වෙනවා. සතර කමඨහං කියලා කියන්නේ බුදුගුණ භවනා වැඩන එක, ඒ වගේම මෛත්‍රී භවනා වැඩන එක, අසුබ භවනා වැඩන එක, මරණ සති භවනා වැඩන එක. මේ හතර කෙටියෙන් මතක් කරගන්නවා නම් මේකට කියනවා සතර කමඨහං වැඩීම පූර්වක්‍ෘත්‍ය වැඩීමයි කියලා. මේ දේ ටිකක් කරලා භාවනාව දිනු කරන්න බලාපොරොත්තු වෙමු. ගෞරවනීය ස්වාමීන් වහන්සේ භාවනාවට අදාළව අපහට පරිහරණය කිරීමට මූලාශ්‍රගත ත්‍රිපිටක සූත්‍ර මොනවාද? එක එක්කෙනාගේ තරාතිරම් වල අනුව සිද්ධ වෙනවා භාවනාවට අදාළ ග්‍රන්ථ. ඉතින් ඒ අතර භාවනාව සියල්ලක්ම පරිපූර්ණව විස්තර කරන විසුද්ධි මාර්ග වගේ තැන්වලදී හැබැයි ටිකක් තේරුම් ගන්න සමහර අයට එක්තරා මට්ටමක දැනුමක් අවශ්‍ය වෙනවා. සරල ක්‍රමයට භවනා ක්‍රමයන් හඳුන්වා දෙනවා අපේ ත්‍රිපිටක දහම් කරුණොත් එක්ක අපේ රේණුකානේ චන්දවිමල ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ විස්තර කරලා තියෙනවා සරල ක්‍රමයට භවනා ක්‍රමයන්. ගන්න ඒවා ඉතාම හොඳයි. භවනා ක්‍රමයන් අතර විපස්සනා භවනාව ගැනම වැඩිම විස්තර කරලා තියෙනවා දාසනා භවනා මාර්ගයේ. ඔය වගේ භවනා ක්‍රම හඳුන්වා දුන්න ග්‍රන්ථයන් තියෙනවා සරල ග්‍රන්ථ වශයෙන්. ඒ වගේම වටහා ගන්න ලේසි ත්‍රිපිටකය තුලනොත් වටහා ගන්න පුළුවන්. ඉතින් නමුත් ත්‍රිපිටකයේ එක එක්කෙනාගේ තරාතිරම් අනුව වටහා ගන්න පුළුවන් හැකියාව වෙනස් වෙනවා. බුද්ධ වචනය ගත්තොත් හැම තැනකම හැම බුද්ධ වචනයක්ම මේ භවනාට රුකුලක් වෙනවා. මුළු ත්‍රිපිටකයම අරන් ගත්තත් ඒ හැම තැනකදීම භවනාට රුකුලක් වෙනවා. ඒ අතර සූත්‍ර පිටකයේ බොහෝ සූත්‍රයන් භවනාට රුකුලක් වෙනවා. ඒ අතර අභිධර්ම කරුණු ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා මේ නිවැරදිව හිත වටහා ගන්න. ඉතින් ඒ නිසා මේ සූත්‍ර පිටකයේ කරුණුත් ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. යම් කෙනෙකුට හැබැයි මුලදී අභිධර්ම කරුණු වටහා ගන්න අමාරුයි. ටික කාලයක් ගුරු ඇසුරකදී තේරුම් ගත්තාම කරුණු වටහා ගන්න පුළුවන්. ඒ වටහා ගත්තාම ඒ කරුණුත් ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. මොකද මේ අපි දැන් මේ සකස් කරන්නේ හිතක්නේ. භවනාවක් කරා ශක්තිමන්ත කරන්නේ, තෙතමනය සකස් කරලා දෙන්නේ, ඒ වගේම සමාධි හදලා දෙන්නේ, ශක්තිමන්ත කරන්නේ සිතක්. අන්නේ සිත සකස් කරගන්න ඕනේ හොඳ කරුණු තියෙන්නේ අභිධර්මයේ තමයි. අභිධර්මයේ කරන කෙනෙකුට නොමග යන්නේ නැතුව මේ කරුණු වටහා ගන්න පුළුවන්කමක් වෙනවා. ඒ කියන්නේ හිත හැදිලා තියෙන ආකාරයේ, සිත ඇතුලේ තියෙන අඩංගු ගුණාංග මොනවද, මේවා පිළිබඳ වටහා ගන්නවා. අභිධර්මයෙන් කරන්නේ ටික. සිතවිලි වර්ග මොනවද? සිතවිලි වර්ග 89ක් තියෙනවා. ඒ වගේම සිතුවෙල්ල ඇතුලේ තියෙන ගුණාංග මොනවාද? ඒවට ගුණාංග කොට කියනවා චෛසික කියලා 52ක් තියෙනවා. මේවා පිළිබඳව තේරුම් ගත්තාම හිත සකස් කර ගන්න හරියම ලේසි. එතකොට අපිට මේ හිත ඇතුලේ තියෙන හොඳ ගුණාංග ශක්තිමන්ත කරන්නයි තියෙන්නේ, නරක දේවල් දුබල කරන්නයි තියෙන්නේ. ඒවා වෙන් කර ගන්නත්, ඒවා ශක්තිමන්ත කර ගන්නත් අභිධර්ම වාගේ කරුණු ගොඩාක් වැදගත්. ඒ අභිධර්ම කරුණු ලේසියෙන් වටහා ගන්න පුළුවන්. අපේ රේණුකානි ස්වාමීන් වහන්සේ විස්තර කරපු අභිධර්ම මාර්ගයේ පොතිනොත් පුළුවන්. තව තියෙනවා අපේ මාතර ධම්මවන් ස්වාමීන් වහන්සේ විසින් ලියපු අභිධර්ම චන්ද්‍රිකාව පොතත්, ඉතාම හොඳ පොතක්, පරණ පොතක්. ඒ වගේ මම හිතන්නේ ඒවා ඉන්ටර්නෙට් වලත් තියෙන්න පුළුවන්. ඒවා කියවන්න, ඒ තුලින් මේ මනස පිළිබඳ හොඳට තේරුම් අරගෙන භවනාව දිනු කර ගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් ඒ වගේ ඔබ ධර්ම ග්‍රන්ථ විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් අහවල් දේ හොඳයි කියන්න බෑ. එක එක්කෙනාගේ තරාතිරම් අනුව ගැළපීම් වෙනස් වෙන්න පුළුවන්කම නිසා හැම ධම්ම කරුණක්ම මනස හදා ගන්න කියලා දීලා තියෙන නිසා හැමදාම කරුණාක්ම ප්‍රයෝජනවත්. ඉතින් ඒ තමන් කීපයක් කියවලා බලන්න විශේෂයෙන් විසුද්ධි මාර්ගයේ හේනුකානි ස්වාමීන් වහන්සේගේ ධර්ම ග්‍රන්ථ, ඒ වගේම අපේ නාවිනු ස්වාමීන් වහන්සේ ලියපු භවනා මාර්ග ආදි දේවලුත් තියෙන හැබැයි ඉන්ටර්නෙට් වල නැතුව ඇති. ඉතින් තියෙනවා නම් ඒවත් කියවන්න පුළුවන්කමක් ලැබෙනවා. අපට ස්කන්ධ ධාතු නාම රූප ගැන මූලික දැනුමක් ලබා දෙන්න ස්වාමීන් වහන්සේ. අපේ බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම පෙන්වතුනි බෙද බෙදා බැලීම. ඒ කියන්නේ ගැඹුරට බෙද බෙදා බැලීම. දැන් බලන්න, දැන් ගහක් ගත්තොත් මේ ගහ වශයෙන් ගත්තොත් අපිට වැටහෙනවා අඩුයි. ගහ දෙකට බෙදලා බලනවා. ගහ ගන්නවා, ගහේ පොත්තත් එක්ක වෙන් කරලා බලනවා. ගහයි කඳයි පොත්තයි කියලා බලනවා. ඊළඟ තවක් කඩනවා අපි ගහ. කඳයි පොත්තයි කොළයි කියලා කඩලා බලනවා. ඊළඟ තවත් අපි ගහ බෙදලා බලනවා. කඳයි පොත්තයි කොළයි ගෙඩි තවත් එහාට කඩනවා මළුවේ කියලා. ඔය වගේ ගහ අපි වර්ග වලට කඩනවා. ඒතර ගහේ අපිට දැන් පේනවා මුල් ටිකක් වෙනවා පේනවා, කඳක් වෙනවා පේනවා, පොත්තක් වෙනවා පේනවා, ගෙඩි ටිකක් වෙනවා පේනවා, ඒ වගේම මල් ටිකක් වෙනවා පේනවා, කොළ ටිකක් වෙනවා පේනවා, මේ වගේ. ඉතින් මේ ගහේ සම්බන්ධව අපි කරුණු එතකොට විවිධ පැත්තෙන් බලනවා. ඊළඟට මේ ගහ ගත්තාම මීටත් එහාට බලනවා. මේ මුල් වල තියෙන කුඩා කුඩා අංශු වල නිර්මාණය වෙච්ච ඔය ශක්තියක්, ඒ වගේම කඳේ තියෙනෙත් ඒ වගේ දේවල්, පොත්තේ තියෙනෙත් ඒ වගේ දේවල්, කොළ ගැඩි ගත්තත් ඒව හැම එකම තියෙන කුඩා කුඩා අංශු වලින් නිර්මාණය ලයි ගැඩි ඇදුනේ. දැන් බලන්න ගහට ගෙඩිය ආවේ කොහොමද කියලා බැලුවොත් බලන්න කොහොමද මේ ගෙඩිය ආවේ. ඉතින් අර පරාග පෝෂණය වෙච්ච මේ මලට මොකක්ද උනේ? කුඩා කුඩා ඕජා ශක්තියක් පොළොවේ ඉඳන් ඇවිල්ලා තමයි මේ ගෙඩියක් නිර්මාණය කළේ. කුඩා ඕජා ශක්තිය කියන්නේ කුඩාම් කුඩා රූප කලාප. මේ රූප කලාප එකතුවක් තමයි මේ ගෙඩියක් කියලා කියන්නේ. රූප කලාප එකතුවක් තමයි මේ කොළයක් කියලා කියන්නේ. රූප කලාපවල එකතුවක් තමයි එතකොට මේ පොත්තක් කියන්නේ. රූප කලාපවල එකතුවක් තමයි එතන මේ ගහේ මේ කඳක් කියලා කියන්නේ. රූප කලාපවල එකතුවක් තමයි එහෙමනම් මේ මුල් ටික කියලා කියන්නේ. අන්න ඒ දේ සඳහා මනස පුහුණු කරනවා. ඒ දෙයට තමයි බෙද බෙදා බලන්නේ. ඒ බෙද බෙදා බැලීමට තමයි භාග්‍යවතුන් වහන්සේ විවිධ ක්‍රමවලින් පෙන්නුම් කරන්නේ. සරලම ක්‍රමය කොටස් දෙකකට කඩනවා. දෘශ්‍යමාන සහ අදෘශ්‍යමාන කියන කොටස් දෙක. අපිට පේන්න තියෙන කොටස ජීවිතයක් සම්බන්ධව, නොපෙනෙන කොටස ජීවිතයක් සම්බන්ධව. පේන්න තියෙන කොටස අපි පෙන්නුම් කරනවා රූප කියලා. නොපෙනෙන කොටස අපි පෙන්නුම් කරනවා නාමය කියලා. දැන් ජීවිතයක් ගත්තාම බලන්න අපිට තියෙනවා හිතක් කියලා එකක්. ඒක තමයි නාමය. ඉතින් අපිට තියෙනවා මේ කයක් කියලා එකක්. මේක තමයි රූපය. ඉතින් මේ වගේ කොටස් දෙකකට කැඩෙනවා. මේකට තමයි නාම රූපය කියලා කියන්නේ. ඉතින් මේ නාම රූප කියන එක මේ පොදුවේ මෙහෙම දැක්කට අවබෝධය මදි. ඒක තා පුළුල් වෙන්නට ඕනේ. අර අපි කියවන්නේ ගහේ පොත්තේ මේ ගෙඩිවල රූප කලා පැහැදිලා තියෙන හැටි මේවා බලනවා කියලා. ඒ වගේ මේ කය පිළිබඳවත් හිත පිළිබඳවත් මීට වඩා ගැඹුරෙන් අප බලන්න පුරුදු වෙනවා. කය ගත්තොත් එහෙම රූප කලාප රූප 28ක් භාග්‍යවතුන් වහන්සේ පෙන්වන් කරනවා. කුඩා කුඩා රූප වර්ග 28ක්. මේවා බලන්න මනස පුරුදු වෙනවා. දෙවනුව දැන් පේන්නේ කයේ රූප වර්ග 28ක් වෙනවා. පාඨ ව්‍යාපෝ තේජෝ වායෝ ඇතුළු රූප වර්ග 28ක් තියෙනවා මේ කය තුල. මේ කොඳවට ප්‍රකට වෙලා පේනවා. ඒ වගේම සිත පිළිබඳව ගත්තාම එතනදීත් කුඩා කුඩා සිතුවිලි ගොඩක එකතුවක් තමයි මේ නාමය කියලා කියන්නේ. එතන මේ සිතුවිලි වෙන්වෙන් වශයෙන් දැක් ගන්න පුළුවන් ගතියක් ලැබෙනවා. ඒ වගේ තියෙන ගුණාංග වෙන්වෙන් වශයෙන් දැක් ගන්න පුළුවන්කම ලැබෙනවා. මේ වගේ පුළුල් විස්තරයක් අවබෝධ වුණා නම් ඒකට කියනවා නාමයි රූපයි කියලා. මේ තවදුරටත් කඩන්න පුළුවන් රූපය වශයෙන්, එතන රූපය ස්කන්ධයක් වශයෙන් විශාල ප්‍රමාණයක් වශයෙන් කඩන්න පුළුවන්. නාමය තව කොටස් හතරකට කඩන්න පුළුවන්. ඒකත් ස්කන්ධ වශයෙන් කඩන්න පුළුවන්. නාමය කොටස් හතරක් වෙනවා. මේ එකම තියෙන නාම ධර්මතා ටික හතරකට කඩනවා. වේදනාව, සංඥාව, සංකාර සහ විඥාන කියලා. එතන මේ වේදනාව කියලා කියන්නේ මේ නාම ධර්ම අතර වේදනාව ගන්න ඕ නාම ශක්තියක් තියෙනවා. ඒකට කියනවා වේදනාවයි කියලා. සංඥාව කියන රූප සටහන ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. සංඥාව කියන එහෙම නැත්නම් අරමුණ ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒකට කියනවා සංඥාව. ඒ වගේම විඥානය කියලා කියන්නේ හිතේ සිතුවිලි ගන්න පුළුවන් ශක්තියට කියන විඥානය. ඊතුරු නාම ධර්ම ටිකට කියනවා සංස්කාර කියලා. මෙන්න මේ කොටස් හතරකට කඩනවා. ඒකට කියනවා ස්කන්ධ කියලා. ඊට මේ ස්කන්ධ එහෙමනම් ස්කන්ධ පහකට කැඩුනේ මේ නාමයි රූපයි කියන එක තමයි ස්කන්ධ පහකට කැඩුනේ. ඒ රූප ස්කන්ධයක් වෙනවා. නාම ටික වේදනා සංඥා සංකාර විඥාන කියලා ස්කන්ධ හතරකට කැඩෙනවා. මේ විදිහට තමයි ස්කන්ධ වශයෙන් අපි පෙන්වන්න කරන්නේ. එතකොට ධාතු වශයෙන් ගත්නේ අර කොඩාම් අංශුරට බෙදලා බලන එක තමයි ධාතු වෙන්නේ. ඉතින් ඒ ධාතු වශයෙන් ගත්තාම තද ගතිය තියෙන ධාතු විශේෂයන් තියෙනවා ශරීරයේ, වැගිරෙන ගතිය තියෙන ධාතු විශේෂයන් තියෙනවා ශරීරයේ, ඒ වගේම සීත උෂ්ණ තියෙන ධාතු විශේෂයන් තියෙනවා, ඒ වගේම සැලන ගතිය ධාතු විශේෂයන් තියෙන එක අවබෝධ කරගන්නවා. දැන් බලන්න ශරීරයේ තියෙන ඇට කෑලි මේ අට කෑල්ලක් අරන් කුඩු කරලා බැලුවත් තියෙන කුඩාම අංශු ගොඩක්, තද ගතිය ඇති අංශු ගොඩක්. ඒ වගේ හරියට තියෙන ලේ ධාතුව කුඩා අංශුවට වෙන් කරොත් එහෙම අපි හිතමු දැන් වාෂ්පනකට ඔක්කොම වාෂ්ප වෙනවානේ. අන්න ඒ වගේ ලේ ධාතුවෙත් කුඩා අංශුවට හරවලා බැලුවත් තියෙන ආපෝ ධාතුව. ඒ වගේම උෂ්ණය දැන් බලන්න ගිනි ගොඩකෙන් ගිනි පුපුරක් අරන් බැලුවත් තියෙන මේ කුඩා අංශු අරන් බැලුවත් තේජෝ ධාතුව. අන්න ඒ වගේ ශරීරයේ තියෙනවා කුඩා අංශු තියෙනවා තේජෝ ධාතුවෙන් යුක්තයි. ඒ වගේම බලන්න මේ ශරීරයේ පිම්බෙච්ච ගති මේ හුලං තියෙනවා. අන්න ඒ හුලං වලට කියනවා වායෝ ධාතුවයි කියලා. කුඩා අංශුලින් නිර්මාණය වෙලා තියෙන. ඒ විදිහට ධාතු හතරට කියනවා ධාතු හතර. නාම රූපය වශයෙන් ගන්නකොට නාම රූප මේ එකම දේ තමයි බෙද බෙදා බලන්න. එකම ජීවිතයේ ධාතු වශයෙන් බලන්න පුළුවන්. ඒ ජීවිතයේම නාම රූප වශයෙන් බලන්න පුළුවන්. ඒ ජීවිතයේම ස්කන්ධ වශයෙන් බලන්න පුළුවන්. තවත් බෙදුම් ක්‍රම බොහෝමයක් භාග්‍යවතුන් වහන්සේ පෙන්වන් කරලා තියෙනවා. මේ බලාපොරොත්තු වෙන්නේ පින්වතුනේ මේ එක දේ විස්තරව බලන්න මනස පුරුදු වෙනවා. දැන් ගහක් ගහක් වශයෙන් දැක්කොත් එතන නුවණ පිහිටන්නේ නැහැ. ඒ ගහක් සංඥා විතරයි. ගහ පිළිබඳව ඊට වඩා අපේ ගැඹුරෙන් දකින්න පුරුදු වෙනවා. මේ ගහේ මුල් ටිකක් තියෙනවා, පොත්තක් තියෙනවා, කඳක් තියෙනවා, කොළ ටිකක් තියෙනවා, ගෙඩි ටිකක් තියෙනවා, මල් ටිකක් තියෙනවා. මේ වගේ කුඩා අංශුර නිර්මාණය වෙලා තියෙන්නේ. මේ ආකාරයෙන් විස්තරව දකින්න මනස පුහුණු වුණා නම් පින්වතුනි අන්න ඒ දේ තමයි ප්‍රඥාව දියුණු වෙන්න උදව් වෙන කාරණා ටික. ප්‍රඥාව පුහුණු වෙන්නේ ඒ හරහයි. ප්‍රඥාව වැඩෙන්නේ ඒ හරහයි. අන්න ඒ ප්‍රඥාව දිනු කර ගන්නයි භාග්‍යතුන් වහන්සේ අපිට මේ එක දේ බෙද බෙදා බලන්න පුහුණු කරවන්නේ. ඒ දේ අපේ කොටස් වශයෙන් ශරීරය බල්ල පුරුදු වෙන්නට ඕන, ධාතු වශයෙන් බල්ල පුරුදු වෙන්නට ඕන, ඒ වගේම ස්කන්ධ වශයෙන් බල්ල පුරුදු වෙන්නට ඕන, නාම රූප වශයෙන් බල්ල පුරුදු වෙන්නට ඕන. ඒකෙන් පසු කාලීනව විපස්සනා භාවනා වඩන අවස්ථානුකූලව කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ දක්වාම ඒවා පිළිබඳව තොරතුරු අහලා තියාගන්න, පළමෙන් හිත එකක් කරගන්න පුළුවන් තරම් උත්සාහවත් වෙන්න, නිතර නිතර භාවනා කමටහනක යෙදෙන්න කාලයක් යනකොට ටිකෙන් ටික මේ භාවනාවත් එක්ක මනස ගැඹුරට ගන්න පුළුවන්කමක් ලැබෙනවා. නොදැනීම අපේ මනස දහමෙන් ගැඹුරට යන්න පුළුවන් වෙනවා. ඒ නිසා අපි උනන්දුවෙන් මේ භාවනාවේ කුසලය දිනු කරගන්න බලාපොරොත්තු වෙමු. ඉතින් හොඳයි අපි මේ පින්වතුන් සෑම දිනාටම ආශිර්වාද කරනවා. මේ දහම් ගැටළු ශ්‍රවණය කරලා, භාවනාමයන් ගැන ශ්‍රවණය කරලා, ඒ වගේම භාවනා උපදේශ ගැන ශ්‍රවණය කරලා ලබා ගත්තා වූ දහම් දැනුම හරහා ඉදිරි කාලයේදී තම තමන්ගේ ජීවිත දහමෙන් පෝෂණය කර ගන්නට ලැබේවා, භාවනාවෙන් පෝෂණය කර ගන්නට ලැබේවා. හැම දිනාටම අවදි වෙච්ච මනසක් ඇති, අවදි වෙච්ච හදවතක් ඇති, ආලෝකමත් වෙච්ච හදවතක් ඇති ජීවිතයක් නිර්මාණය කරගෙන පාරමී පුරාගෙන නිවන් දකින්නත් ලැබේවා කියලා අපි ආශිර්වාද පවත්නවා. ඉතින් මේ කුසල ශක්තිය ලෝකවාසී හැම දිනාටම අනුමෝදන් වෙන්න ලැබේවා. සියලුම බෞද්ධ අබෞද්ධ සියලුම ලෝකවාසීන්ට සනසෙන්දු උපකාරක කුසලයක් බවට පත් වේවා කියලා අපි ආශිර්වාද පවත්නවා. හැම දිනාටම තෙරුවන් සරණයි. ආකාසට්ටාච බොම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්칸තු ලෝක සාසනං. ආකාසට්ටාච බොම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්칸තු ලෝක සාසනං. ආකාසට්ටාච බොම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිස්වා චිරං රක්칸තු ලෝක සාසනං තේ.